අරුචම් ඉන්ද්‍රාණි කිරියල්ල මන්ත්‍රීතුමිය ඔබතුමියට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
මූලාසනයේ ආරූඪ ගරු සභාපතිතුමියනි, මුළු රටම බලාගෙන හිටපු ජාතික ජනබල වේගයේ 20/25 අයවැය විවාදය කරන මේ මොහොතේ මාගේ මංගල අයවැය කතා කිරීමට කාලය ලබා දීම පිළිබඳව මම ඔබතුමීට ස්තුතිවන්ත වෙනවා. ඕනෑම රටක අයවැය කියන්නේ එම රටේ ඉදිරි අනාගතය, ඒ වගේම රටේ පුරවැසියන්ගේ ජීවන රටාව, ජීවන තත්ත්වය තීරණය කරන ක්‍රියාදාමය කියලා ඉතාමත්ම සරල වශයෙන් අපිට හැඳින්විය හැකිය. ඒ අනුව 20/25 ඉදිරිපත් කරලා තියෙන මේ අයවැය සාරාංශයක් වශයෙන් ගතහොත්, රජ අපේක්ෂා කරනවා රුපියල් බිලියන 7190ක වියදමක් දරන්නට. ඒ වගේම මේ වියදම පියවන්නට රජ අපේක්ෂා කරන ආදායම රුපියල් බිලියන 4990යි. අයවැයේ අපේක්ෂිත වියදම මෙවර අපේක්ෂිත ආදායමට වඩා වැඩි. ඒ අනුව රුපියල් බිලියන 2200ක අයවැය හිඟයක් පෙන්නුම් කරනවා. අපි දන්නවා අපි මේ කතා කරන මොහොතේ අපේ රට මේ IMF ගිවිසුමට යටත්ව ඒ IMF රාමුව යටතේ තමයි අපිට කටයුතු කරන්නට සිදු වෙලා තියෙන්නේ. IMF අපේ රටට කිසිම විටක මේ අපේ රටේ ජනතාවගෙන් මේ ආදායම උපයන්නේ කෙසේද යන්න කිසිම කොන්දේසි පනවල නැත. අපේ රටේ ආදායම උපයන්නේ කෙසේද යන්න තීරණය කිරීමට ආණ්ඩුවට පූර්ණ නිදහස ලබා දීලා තියෙනවා. මම දැක්කා මේ ඉදිරි පසු දිනවල කතා කරපු අපේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් සහ මන්ත්‍රීවරියන් කියනවා මේක ජනතා හිතවාදී අයවැයක් කියලා. නමුත් අපි මෙවර මේ 20/25 අයවැයේ ආදායම කොහොමද උපයන්නේ කියලා බැලුවොත් 50%කට වඩා ආදායම උපයන්නේ ජනතාවගේ බදු මුදලින්. ආදායම් බදු, ඒ වගේම වැට් බදු, ඒ වගේම දෙසැම්බර් මාසයේ 18 වෙනිදා පනවපු ආනයන භෝග සඳහා විශේෂ බද්ද ස්පෙෂල් කමෝඩිටි ලෙවි එක යනාදිය බදු වලින් තමයි රජයේ ආදායමේ 50%කට වැඩි ප්‍රමාණයක් උපයා ගැනීමට රජය තීරණය කළා තියෙන්නේ. ඉතින් ඒ අනුව අපිට කියන්න පුළුවන් මේක ජනතා හිතවාදී අයවැයක් නෙමේ, තරමක් ජනතාවගේ පැත්තෙන් බලනකොට පසුගාමි අයවැයක් කියලා. අපිට මේ සම්බන්ධයෙන් තියෙන මූලික ප්‍රශ්න, විපක්ෂයක් වශයෙන් අපිට තියෙන මූලික ප්‍රශ්නය තමයි, අපි දන්නවා පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියලා ප්‍රතිපත්ති ප්‍රකාශයක් ජාතික ජනබල වේගය ජනාධිපතිවරණ සමයේ මෙන්ම මහා මැතිවරණ සමයේ ඉදිරිපත් කරා. මේකට අනුව දුන්න පොරොන්දු මත තමයි විශේෂයෙන්ම කාන්තාවන්, අපේ රටේ 52%ක් ඉන්නේ කාන්තාවන්, කාන්තාවන් විශාල සංඛ්‍යාවක් රොද්ද බැඳගෙන කාන්තාවන් එක මිටට යන තේමාව යටතේ ජාතික ජනබල වේගයත් එක්ක එකතු වුණේ මේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන පොරොන්දු මතයි. විශේෂයෙන්ම ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 103 වෙනි පිටුවේ තියෙනවා ගරු සභාපතිතුමියනි, අත්‍යවශ්‍ය භාණ්ඩවලට පනවලා තියෙන වැට් බද්ද මුළුමනින්ම අයින් කරනවා කියලා, ඒ වගේම පාසල් උපකරණ, ඒ වගේම අත්‍යවශ්‍ය ඖෂධ වෙනුවෙන් පනවලා තියෙන මේ වැට් බද්ද මුළුමනින්ම අයින් කරන බවට පොරොන්දුව මත තමයි කාන්තාවන් විශාල වශයෙන් ජාතික ජනබල වේගයත් එක්ක එකතු වුණේ. මොකද අපි දන්නවා කාන්තාවට විශේෂයෙන්ම ගෙදර තියෙන ආර්ථිකව හසුරුවීමේ වගකීම මූලික වශයෙන් තියෙන කාන්තාවට. ඉතින් තමන්ගේ දරුවන්ට පෝෂදායී ආහාර වේලක් ලබා දීමට නොහැකි තත්ත්වයක් යටතේ මේ පොරොන්දුව මත විශාල වශයෙන් ඡන්ද දුන්නා. ඉතින් අපිට තියෙන විශාලම ගැටලුව තමයි මේ අයවැයත් එක්ක ඒ දුන්න පොරොන්දුව අද වෙනකොට කඩ කරලා තියෙන එක. මොකද ගිය මාසේ මම මේ සභාවේ කතාවක් කරන අවස්ථාවේදී ඒ පිළිබඳව කතා කරනකොට ආණ්ඩු පක්ෂයෙන් අපිට කිව්වේ කලබල වෙන්න එපා, අපි පෙබරවාරි මාසේ ඉදිරිපත් කරන මේ අයවැයෙන් ඒකට උත්තරයක් දෙනවා කියලා. ඉතින් අව කනගාටු වෙනවා මේ අයවැයෙන්වත් ඒ වැඩ්බද්ද අත්‍යවශ්‍ය භාණ්ඩවලට පනවලා තියෙන වැඩ්බද්ද අයින් කළා නැති එක සම්බන්ධයෙන්. ඉතින් ඒ අනුව අපේ ආදායම බදු වලින් නෙමේ නම් අපේ රටේ විදේශ විනිමය වැඩි කිරීම සඳහා අපනයන වැඩි කරන්න ඕනේ. ඒ වගේම විදේශ ආයෝජකයන් අපේ ලංකාවට ගෙන ඒමේ වැඩි පිළිවෙලක් අපි සංවිධානය කරන්නට ඕනේ. නමුත් අපි දැක්කා මේ ආණ්ඩුව බලයට පත් වෙලා මාස දෙකකින් අපි දන්නවා ගිය ආණ්ඩුවේ අවුරුදු දෙකක් තිස්සේ රැස්වීම 14ක් පවත්වලා ඉන්දියාවේ අඩානි සමූහ ව්‍යාපාරයත් එක්ක ගිවිසුම් ගත වෙලා විශාල ආයෝජනයක් ඇමරිකානු ඩොලර් බිලියන 1ක ආයෝජනයක් ලංකාවට ගෙනහැමට කටයුතු කළා තිබුණා. නමුත් අපි දැක්කා ගිය සතියේ ඒ අඩානි සමූහ ව්‍යාපාරය ලිපියක් මගින් රජයට දැන්නුවා ඒ ආයෝජනය ලංකාවට ගෙන එන්නේ නැහැ කියලා. ඉතින් අපි ආණ්ඩුවට කියන්න කැමති මේ විදේශ ආයෝජනය පිළිබඳව හැම වෙලාවෙම සැකයෙන් බලන් දෙපා කියලා. මොකද ඒවා අපිට අවශ්‍යයි, අපේ රටට අනිවාර්යයෙන්ම අවශ්‍ය දෙයක්. මොකද අපි දන්නවා විශේෂයෙන්ම සිංගප්පූරුව වගේ රටවල්වල විදේශ ආයෝජකයන් එම රටවල්වලට එනකොට සතියක් ඇතුළත ඒ ක්‍රියාවලිය අවසන් කරනවා. ඉතින් අපේ රටේ මේ අවුරුදු දෙකක් ගිහිල්ලත් මේ ක්‍රියාවලිය අවසන් කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා වන් ස්ටොප් ෂොප් කියන සංකල්පය යටතේ තමයි බොහෝ බටහිර රටවල් ආයෝජනය සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. නමුත් අපේ රටේ වන් ස්ටොප් ෂොප් නෙමෙයි වන් ස්ටොප් ස්ටොප් කියන සංකල්පය භාවිතා කරන බවට තමයි අපිට පෙනී යන්නේ. ඒ වගේම තමයි ගරු මූලාසන ආරූඪ සභාපතිතුමියනි, නීතියේ උත්තරීතර භාවයත් විශේෂයෙන්ම අපේ රටට ආයෝජකයන් ගෙන ඒමට නම් ඉතාමත්ම වැදගත් කරුණක්. මොකද අපි දන්නවා විශේෂයෙන්ම විදේශ ආයෝජකයන් යම්කිසි රටකට එනවා නම් ඒ රටේ නීතියේ උත්තරීතර භාවය පිළිබඳ සැලකිල්ලට ගෙන තමයි ඒ තීරණ ගන්න. ඉතින් අපි දැක්කා අපේ ගරු අධිකරණ ඇමතිතුමත් මෙම සභාවේ ඉන්නවා. අපි දැක්කා දැන් සති කිහිපයකට කලින් නීතිපති තුමාගේ නිර්දේශයකට දේශපාලන බලපෑමක් කරලා තිබුණා. ඉතින් විශේෂයෙන්ම මම කියන්න කැමති නීතියක් තියෙනවා, justice must not only be done, it must also be seen to be done. ඒ කියන්නේ යුක්තිය ඉටුවීම පමණක් නොව බැලූ බැල්මට යුක්තිය ඉටුවන බවට ප්‍රදර්ශනය විය යුතුයි කියලා. ඉතින් මේක අනිවාර්යයෙන්ම මේ සංකල්පය විදේශ ආයෝජකයන් ලංකාවට එනකොට ඒ රටේ නීතිමය රාමුව දිහා බලලා තමයි ඒ රටට ආයෝජනය කරනවද නැද්ද කියලා තීරණය කරන්නේ. ඉතින් මම ආණ්ඩුවට ඉල්ලා සිටිනවා නීතියේ උත්තරීතර භාවය පිළිබඳ සැලකිල්ලට ගන්න කියලා. ඒ වගේම අපි දන්නවා අපේ රටේ 52%ක් ඉන්නේ කාන්තාවන්. මෙවර අයවැයෙන් බිලියන රුපියල් බිලියන 1.4ක් ශිෂ්‍යාවන්ගේ සනීපාරක්ෂකත්වය ලබා දීමට කටයුතු කළා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් අපි සන්තෝෂ වෙනවා. මොකද අපේ සමගි ජනබලවේගයේ ගරු නායකතුමා ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා තමයි 2019 දී මේ සම්බන්ධයෙන් ප්‍රථමයෙන්ම රටේ කතිකාවතක් ඇති කරේ. ඉතින් ඒ වගේම ගරු හර්ෂ ඩිසිල්වා අපේ ගරු මන්ත්‍රීතුමා තමයි ගිය ආණ්ඩුවේ මුදල්කාරක සභාවේ සභාපතිතුමා වශයෙන් කටයුතු කරනකොට මේ සම්බන්ධයෙන් සමීක්ෂණයක් පවත්වලා රජයට යෝජනා කරේ රුපියල් බිලියනයක් මේ සම්බන්ධයෙන් වෙන් කරන්න කියලා. ඉතින් මේ ගිය ආණ්ඩුවෙන් පටන්ගත්ත මේ ක්‍රියාදාමය තවදුරටත් ඉදිරියට ගෙන යාම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. ඒ වගේම තමයි කලින් කිව්ව විදිහට අපේ රටේ 52%ක් ඉන්නේ කාන්තාවන්. ඒ වගේම දකුණු ආසියාවේ වැඩිම ලිටරසි රේට් එකක් තියෙන්නේ අපේ ලංකාවට.
ගරු මන්ත්‍රීතුමනි, තව විනාඩි දෙකක් කාලයක් තියෙනවා.
නමුත් අපි කාන්තාවකගේ ආර්ථික දායකත්වය ගැන කතා කරොත් ඉතාමත්ම අඩු මට්ටමකින් තමයි තියෙන්නේ. අපේ ලංකාවේ කාන්තාවන්ගේ ආර්ථිකයට දායකත්වය තියෙන්නේ 100% තිහක මට්ටමක. ඉතිං විශේෂයෙන්ම වෙරිටේ රිසර්ච් ආයතනය මගින් කරනු ලබන සමීක්ෂණයකෙන් හිළිදර වුණා කාන්තාව විරැකියාව රැකියාවක් නැති කාන්තාවන්ගෙන් 80%ක්ම ඉන්දමේ අවුරුදු 20ක් 39ක් අතර කාණ්ඩ. ඉතින් ඒකට හේතුවක් වශයෙන් මේ සමීක්ෂණයෙන් හෙළිදරව් වුණේ විශේෂයෙන්ම ප්‍රසූත නිවාඩු දීමට දෙන නිසා. මොකද විශේෂයෙන්ම කුඩා සහ මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් කාන්තාවට මෙම ප්‍රසූත නිවාඩු දීමනාව දීමට තියෙන නිසා කාන්තාවකට වඩා පිරිමි පක්ෂය යම්කිසි රැකියාවකට බඳවා ගැනීමට ප්‍රවණතාවයක් දක්වන නිසා. ඉතින් විශේෂයෙන් අපි ශ්‍රී ලංකාව ILO 1951 සම්මුතියට අස්සන් කර 1983 මේක ප්‍රසූත නිවාඩු දීමනාව සම්බන්ධයෙන්. ඉතින් ඒ වෙරිටේ රිසර්ච් ආයතනය යෝජනා කරන්නේ මේ ප්‍රසූත නිවාඩු දීමනා රජය විසින් පියව ගන්නට කියලා. ඉතින් ඒ දල වශයෙන් බිලියන 7.4ක්, ඒ කියන්නේ රජයේ මුළු වියදමෙන් 0.01% වියදමක් තමයි මේ ප්‍රසූත නිවාඩු දීමනා රජය විසින් ගෙවන්නට සිදුවන්නේ. ඉතින් දැනට රටවල් 100කට අධික සංඛ්‍යාවක් මේ ප්‍රසූත නිවාඩු දීමනා රජය විසින් ගෙවනවා. මේක විශේෂයෙන්ම 2019 අයවැයේ සඳහන් වුණාට ඒක ඉදිරියට ගෙන යාමට හැකියාවක් තිබුණේ නැහැ. ඉතින් විශේෂයෙන්ම මම ඉල්ලා සිටිනවා අපේ
මන්ත්‍රීතුමිය කාලය අවසන්
ගරු කාන්තා ඇමතිතුමිය අද මෙම සභාවේ නැතත් විශේෂයෙන්ම මේ women participation in workforce වැඩි කිරීම සඳහා ප්‍රසූත නිවාඩු දීමනා රජය විසින් ලබා දීමට කටයුතු කරන්නට කියමින් වේලාව ලබා දුන්න පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා.